පස්වන් කහය ගරු නලින් බණ්ඩාර ජයමහමැත්තම මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති කරුවා මැතිතුමාගෙන් ඇසෙයි.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු මැතිතුමා.
ගරු කතානායකතුමනි අපි සති දෙකක් අල්ලිල්ලනවා. මේකට සවිස්තර පිළිතුර ආයෝජන ප්‍රවර්තන අමාත්‍යාංශය හරහා ඔබතුමාට ලබා දෙන්න කටයුතු කරා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ප්‍රශ්නාංක 7 ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසෙයි.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු බුද්ධ ශාසන හා සංස්කෘතික ගරු අමාත්‍යතුමා.
සමාවෙන්න.
ආ එක 1300ක් පමණ හැමුණුම එකේ සඳහන් වෙලා තියෙනවා ඒ ලයිස්තුව. ආ දෙක ඔව් ගොඩගේවත්ත හා බලගල්ලවත්ත යන සින්නක්කර ඔප්පු සහිත ඉඩම් හැර කිසිදු ඉඩමක් සඳහා බදු ඔප්පු ලබා දීමක් සිදු කර නොමැත. ආ තුන ඔව් මේ වන විට ඇතුළු නුවර පදිංචිකරුවන් ක්‍රමවත් පුනස්ථාපනය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇත. 20/20 වර්ෂයේ සිට භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව නාගරික සංවර්ධන අධිකාරී හා එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සාකච්ඡාවට කිහිපයක් පැවැත්විය. 2021/1/4 දින පැවති රැස්වීමේදී අධියර කිහිපයක් යටතේ ඇතුළු නුවර පදිංචිකරුවන් අනුරාධපුර ලෝලුගස් වැව නවනගර හා නිවාස ව්‍යාපෘතියේ පදිංචි කිරීමට තීරණය විය. ඒ අනුව පුරාවස්තුවලට දැඩි බලපෑමක් වන අයුරින් පදිංචි වී සිට පදිංචිකරුවන් මුල් අධියරේදී ඉවත් කිරීමට තීරණය කරන ලදී. එහිදී ඇතුළු නුවර වටා ප්‍රාකාර බැම්ම ආශ්‍රිතව හා බැම්ම මත ඉදිකිරීම් සිදුකර ඇති පදිංචිව සිටින පවුල් 100ක ලේඛනයක් සකස් කර අදාළ ආයතන වෙත යොමු කර ඇත. ඒක හැමුණුම දෙක. මෙම භූමිය වෙන්කල පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩම් අමාත්‍යාංශ ලේකම් වෙත ඊට අදාළ සියලු තොරතුරු යොමු කර ඇත. හැමුණුම අංක 3. නොයසේ නම් මේ මන්ද අදාළ නොවේ.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. මේ පිළිබඳව ඔබතුමා වැදගත් වෙලා මේකේ අටම ස්ථානාධිපති හිමවරුන්ගෙන් අනුදැනුම ඇතුව ඒ පදිංචියටත් අහිතක අටකඩුත්තක් නොවන විදිහට සාධාරණ ඉෂ්ට කරලා දෙන්න කියන එක ඔබතුමා ඉල්ලා දෙනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ මම හිතන්නේ ගරු ඇමතුමනි අපි කතා කරා දැන් මේ වෙනකොට කීප දෙනෙක් කරාම ඇතිවෙච්ච ප්‍රශ්නේ අපේ ප්‍රදේශයේ ගත්තාම විශාල වශයෙන් විහාරස්ථානවලට මැදිහත් වෙන්න ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් ලබන මාසයේ කඨින පින්කම් පවා පවත්වනවා. නමුත් මේ වෙනකොට අපේ විහාරස්ථානවලට ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තිබුණා තමන්ට හිමි කුඹුරු ටික අඳේට ලබා දීලා ඒ අඳවලින් සමහර කුඹුරු මේ විහාරස්ථාන නත්තුනේ. ඒ වගේම අනිත් පැත්තෙන් දායක සභා දායකීන්ගෙන් ලැබෙන දානමාන සහ වෙනත් ආධාර වලින් තමයි ජීවත් වෙන්නේ. අපේ මේ වෙනකොට කෘෂිකර්මාන්තයේ විනාශ වීම හරහා අද අඳ ටික ලබා දෙන්නවත් බැරි තත්ත්වෙට වී අස්වැන්නු අඩු වෙලා ඊට අමතරව ඒවට නියම ඉලක්ක නැති නිසා අඳ ටික ලැබෙන්නේ නැහැ මේ ගොවි මේ පන්සල් වලට. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ ගොවියෝ නිසා පන්සල් වලට පහුගිය කාලේ ලබා දුන්නා වූ ආධාර උපකාර ටික දානමාන ටිකවත් ලබා දෙන්න බැරි තැනකට දායක සභාවල් බව පත් වෙලා තියෙනවා. ඒ නිසා ලබන මාසේ කඨින පින්කම් පවා පැවැත්වෙන්න තියෙන මේ මොහොතේ අද වෙනකොට අද අපි කතා කරන ප්‍රබලම ප්‍රශ්නේ අද විහාරස්ථාන විශාල ප්‍රමාණයකට මේ විදුලි බිල ජල බිල කියන සියලු දේවල් ඒ අර ගහෙන් වැටිච්ච ගුණාට මිනිහට ගුණා යන්නා වගේ ප්‍රශ්නෙට වැටිලා තියෙනවා. ඒ නිසා විහාරස්ථාන වලට දැන් මේ අපේ විදුලි බල ඇමතුමා නම් කිව්ව විදිහට ඒවා తాවකාලික විසඳුම් නෙමෙයි. ඒවට දීර්ඝ කාලීන විසඳුම් වලට යනකොට කාලයක් ගත වෙන්න පුළුවන්. හැබැයි ඉක්මනින් අපිට ලබන මාස වෙනකොට කඨින පින්කම් වලට යනකොට පවා මේ විදුලි බිල ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා මේ විහාරස්ථාන වලට. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඔබතුමායන් ඉල්ලනවා මේ පිළිබඳ මැදිහත් වෙලා ඔබ විසඳුමක් දෙන්න හැකියාවක් තියෙයිද මේ හඳුනාගත්තු විහාරස්ථාන වලට ඔබගේ අමාත්‍යංශය හරහා මොන හරි කාර්යභාරයක් ඉෂ්ට කරලා සාධාරණත්වයක් ලබා දීමේ වැඩපිළිවෙලක් ඔබට සකස් කළ හැකිද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න දෙකක් එතුමා මතු කරා. පළවෙනි එක තමයි අසාධාරණයක් නොකරන ලෙසට මේ අනුරාධපුර නවනගර අලුත් නුවර පදිංචිකරුවන්ට ඔව් අසාධාරණයක් නොවන ආකාරයට අපි කටයුතු කරනවා. ඔබතුමාටත් පුළුවන් ඒ සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න. අපි ඉදිරි කාලෙදී තවත් සාකච්ඡාවට කීපයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව. හැබැයි මතක තියාගන්න මේ අනුරාධපුරේ කියන්නේ අවුරුදු 1100ක් 1300ක් වගේ එක දිගට රාජධානියක්ව පැවති තැනක්. ලෝකේ මෙච්චරයි තියෙන්නේ එහෙම තැනකට. ඒ නිසා අපි මේක ආරක්ෂා කරගත යුතුයි. මම විශ්වාස කරනවා අපි සියලු දෙනාගේම වගකීම ඒක. එහෙනම් ඒ වගේම මේ දැනට පදිංචිකරුවන්ට ඒ ලබා දෙන ස්ථාන පිළිබඳව ඒ අයට පහසුකම් සියලු පහසුකම් සහිතව තමයි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක වගකීම අපි දරනවා. දෙවනි ප්‍රශ්නේ තමයි මේ විදුලි බිල පිළිබඳ ගැටලුව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව දැනටත් අපි විදුලි බල ඇමැත්තුමත් එක්ක කීප වරක් සාකච්ඡා පැවැත්තුවා. ඒ එක්කම අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙන මට හරියටම කාලවකවානු කියන්න බෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලබන මාසේ වෙනකොට කඨින පින්කම් ආරම්භ වෙනවා. එතකොට ඒ කාලයට පෙර පුළුවන් වෙයිද මේ විදුලි බිලට විසඳුමක් ලබා ගන්න කියන එක පිළිබඳව හරියට නිශ්චිතව කියන්න බෑ. මේ වෙනකොට අර අමාරුම ස්ථාන පිළිබඳව, පූජනීය ස්ථාන පිළිබඳව අපි වාර්තාවක් සකසමින් ඉන්නවා. අපි බලමු ඒ අනුව කරන්න පුළුවන් මොනවද කියලා. මං කියන්නේ නැහැ, නැත්තම් මෙතන බොරු පොරොන්දුවක් වෙන නිසා.
පවසිතේ ඔබතුමාට
බොරු පොරොන්දුණක් නෙමෙයි අපේ ගෞරව ඇමතුමනි. මේක කල් වේලා ඇතු කමිටු දදා කර කර ඉන්න ගියොත් දැන් ලබන මාස වෙනකොටම ඔබතුමා දන්නවා විහාරස්ථානවල කටන පින්කම කියන්නේ විහාරස්ථානයේ තියෙන හොඳම මංගල්‍යය. ඒක හොඳාකාරව කරගෙන යන්න බැරි වෙනවා මේ විදුලි ප්‍රශ්නෙත් එක්ක. ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යංශයේ ඔබතුමා අපි දන්නවා වැඩක් කරන්න උත්සාහ කරන හොඳ ඇමතිවරයෙක්. ඒ පිළිබඳ කැපවීමක් තියෙන ඇමතිවරයෙක් නිසා මම ඉල්ලනවා ඔබතුමා මේකට මැදිහත් වෙන්න, ඉක්මනින් කඩිනම් විසඳුමක් ලබා දෙන්න ක්‍රමයක් හදන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේ මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්න කැමතියි. අපේ විහාරස්ථාන කීපයක් තියෙනවා, පෞරාණික විහාරස්ථාන කීපයක්, ඒ වගේ චෛත්‍යයන් වගේ විවිධ ස්ථාන තියෙනවා ගරා වැටිච්චෙව්වා. හැබැයි ඒවා පුරාවිද්‍යාව තමයි අයිති වෙලා තියෙන්නේ. දැන් ඒවා නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න වෙලා තියෙන්නේ. ඒවා සමහරට කඳු මුදුන් වල තියෙන චෛත්‍ය නිසා ස්වාමින් වහන්සේලා වැඩ සිටින කඳු පාමුල. ඒතකොට ඒ වගේ වෙලාවක අරක චෛත්‍ය අපිට නැවත ගොඩනගලා තියෙනවා නම් ඒක ඒ නිදන් හොරුන්ගෙන් ප්‍රශ්නයකුත් නැහැ, වැඳ පුදා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ දැන් අද පුරාවිද්‍යාව මේකට අයිති නිසා, දෙපාර්තමේන්තුවට අයිති නිසා මේවට අතපත ගන්නවත් ආමතුරුන්වත් අයිතියක් නැහැ. ඒවා ඉදිකරන්න පුද්ගලිකංශයේ විවිධ දානපතිව ඉදිරිපත් වෙලා ඉන්නවා. නමුත් පුරාවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර නැතුව මේවා ඉදිකර ගන්න බැහැ. ඒ නිසා එහෙම අවශ්‍යතාවයක් තියෙන තැන් ඔබතුමා හඳුනාගෙන අපි ඕන නම් වශයෙන් කිය ඔබතුමාට දැනුවත් කරන්න පසු ඉදිරියේදී එහෙම තියෙන තැන් වලට එක්කෝ රජයේ මැදිහත් වෙලා ඒවා ඉදිකරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න පුළුවන්ද, නැත්නම් පුද්ගලිකංශයෙන් ස්වාමින් වහන්සේගේ මැදිහත් වීම තුළ ලබා ගන්න ආධාර තුල ගොඩනගාගෙන යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉක්මනින් අනුමැතිය ලබා දෙන්න වැඩ පිළිවෙලක් ඔබතුමාට සකස් කරලා දෙන්න පුළුවන්ද?
නියෝජ්‍ය කතානායකතුමනි, අපි අලුත් වැඩපිළිවෙලක් දැන් මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. පුරාවිද්‍යා සතු එවැනි ස්ථාන තියෙනවා නම් යම් කිසි කණ්ඩායමක් ඉදිරිපත් වෙනවා නම් ඒ ස්ථානයට උදව් කරන්න අපි සූදානම්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ ඒ කටයුතු කරන්න, ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. ඔබතුමාට ගරු මන්ත්‍රීතුමාට එහෙම තියෙනවා නම් කණ්ඩායම ඉදිරිපත් වෙනවා නම් සම්බන්ධ කරලා දෙන්න, අපි අනුමැතිය ලබා දෙන්නම්.
බොමිසුති ගරු ප්‍රශ්න අංකට ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා, ගරු අධ්‍යාපන මැතිතුමාගෙන්
අති දෙකක්
අල්ලිල්ලනවා. ප්‍රශ්න අංක 9 තවරාජා කලේ අර්සන් මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගෙන් ඇසීමට.
කෙල්වි நான் கேக்கின்றேன்.
கேள்வி ஆனா ஒன்றுக்கான பதில், நிர்மாண கட்டிட நிர்மாண பணிகள் இன்னும் ஆரம்பிக்கப்படாத நிலையில் நிர்மாண பணிகளை ஆரம்பிப்பதற்கான ஒப்பந்தக்காரர்களை தெரிவு செய்யும் பணி தற்போது ஆரம்பிக்கப்பட்டுள்ளது. ஒன்றுக்கான பதில், கிழக்கு மாகாண கல்வி பணிப்பாளரின் 2/3/2021 இலக்கம் கீமா மேற்கோள்குறி 20 மேற்கோள்குறி 6 மேற்கோள்குறி 1 பொறி கடிதம் ஊடாக கிழக்கு மாகாண கல்வி அமைச்சின் செயலாளருக்கு கல்முளை வெஸ்லி பாடசாலையில் புதிய தொழில்நுட்ப பீடம் ஒன்றை அமைப்பதற்கு பதிலாக அப்பாடசாலையில் அமைந்துள்ள பழைய கட்டிடம் ஒன்றை தொழில்நுட்ப பீடமாக மாற்றுதல் பொருத்தமானதாக இருக்கும் என்ற ஆலோசனையின் அடிப்படையில் கட்டிடத்தின் திருத்தப் பணிகள் தற்போது இடம்பெற்றுக் கொண்டிருக்கின்றது. 2 தொழில்நுட்ப பீடத்திற்கான புதிய கட்டிடம் ஒன்றை அமைப்பதற்கான தேவை ஏற்படாத நிலையில் மேற்படி கல்லூரியில் உள்ள கட்டிடம் திருத்தப்பட்டுக் கொண்டிருக்கும் நிலையில் தொழில்நுட்ப பீடத்திற்கான புதிய கட்டிடமும் ஒன்றை அமைப்பதற்காக அவசியம் ஏற்படவில்லை. பொருத்தமற்றது.
கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நான் இங்கு கேட்கப்பட்ட கேள்வி என்னவென்றால், 2020 ஆறாம் மாதம் 15ஆம் தேதி கல்வி அமைச்சின் ஊடாக பெஸ்தி உயர்தர பாடசாலைக்கு ஒரு தொழில்நுட்ப பீடம் அமைப்பதற்காக 4,35,33,91 ரூபா ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. அதற்கான ஆவணங்கள் என்னிடம் இருக்கின்றது. அதேபோன்று 27/7/2020 பத்திரிகையில் கேள்வி மனு கூறப்பட்டிருக்கின்றது. இதன் அடிப்படையில் அங்கே கிழக்கு மாகாண தொழில்நுட்ப பிரிவு கிழக்கு மாகாண கல்வி பணிப்பாளர் அனுமதியோடு அந்த கட்டடம் அகற்றப்பட்டிருக்கிறது. 5 வகுப்பறைகளை கொண்ட அந்த கட்டடமும் கழனி அறையும் அகற்றப்பட்டிருக்கிறது. அதுதான் எனது கேள்வியாக இருந்திருந்தது. ஆனால் அமைச்சர் அவர்கள் அந்த கேள்விக்குரிய பதிலை எனக்கு தரவில்லை என்று நான் இந்த உயரிய பீடத்திலே நான் சொல்லி வைக்க விரும்புகின்றேன். இவ்வாறு ஒரு உயரிய பாடசாலையிலே 2,000க்கும் மேற்பட்ட பிள்ளைகள் கல்வி கற்கின்ற அந்த பாடசாலையிலே இருந்த கட்டடத்தையும் அகற்றிவிட்டு தொழில்நுட்ப பீடம் அமைப்பதாக கூறி இந்த நிதிக்கு என்ன நடந்தது என்பதுதான் அது கேள்வி. பழைய கட்டடங்களை திருத்துவதாக அமைச்சர் அவர்கள் கூறியிருந்தார்கள், அதை நான் கேட்கவில்லை. இந்த பாடசாலைக்கு ஒதுக்கப்பட்ட நிதிக்கு என்ன நடந்திருக்கின்றது? இந்த பாடசாலைக்கு 2020 ஆம் ஆண்டு 6ஆம் மாதம் 15ஆம் தேதிய கல்வி அமைச்சின் கடிதத்தினூடாக அனுப்பப்பட்ட இந்த நிதிக்கு என்ன நடந்திருக்கின்றது? இதுதான் எங்களுடைய கிழக்கு மாகாணத்தில், குறிப்பாக அம்பாறை மாவட்டத்திலே நடக்கின்ற சூழ்ச்சிகரமான வேலை திட்டங்கள். எனவே
இதற்கு
அதுகள் வழங்காவிட்டால் இந்த நிதிக்கு என்ன நடந்திருக்கிறது என்கின்ற விடயத்தினை நீங்கள் ஒரு குழு அமைத்து இதற்குரிய விசாரணைகள் நடைபெற வேண்டும். இதுதான் தமிழ் பிரதேசங்களில் இருக்கின்ற ஒரு பாரிய குறை. அவருத்தி நடப்பதாக சொல்வார்கள், அங்கே அத்திவாரங்கள் போடப்படும், ஆனால் இடையிலே அந்த அத்திவாரங்கள் நிறுத்தப்படும். இவ்வாறுதான் இந்த தமிழ் பிரதேசங்களில் நடைபெறுகின்ற விடயங்கள். அமைச்சர் அவர்கள் இந்த கேட்கப்பட்ட கேள்விக்குரிய பதிலை வழங்க வேண்டும் என்று நான் இந்த உயரிய சபையில் நான் கேட்டு நிற்கின்றேன்.
கௌரவ உறுப்பினர் அவர்களே, தற்போது கல்வி அமைச்சின் அமைச்சர் அவர்கள் வெளிநாடு சென்றிருக்கும் நிலையிலே நான் அந்த அமைச்சிலே பதவிகளை ஏற்று இன்னும் 2 தினங்கள் மாத்திரமே ஆகியிருக்கும் நிலையில் உங்களது இந்த கேள்விக்கான மேலதிக பதில்களை தருவதற்காக இன்னும் 2 கால அவகாசத்தை நான்
கேட்கின்றேன். பிரஸ்னாங்கதாக கரு மதுர விதானகே மெத்துமா சௌக்கிய மெத்துமாக கரு சௌக்கிய மெத்துமா
ராஷ்ட்ரிய பிரிதுரை மசர் எக்தாஸ் பாலுவேசிட்டு எக்தாஸ் தாமல் தக்வா ஜாத்திக சௌக்கிய சங்கவரதனி அக்கிரமித்தாவியாக் ஆயதா பத்திரிமாக் தூஷண கிரியாவாக் ஹோ நீதி விரோத கிரியாவாக் சித்தி நுணத்தி பாவ வார்த்தா வேலாத்தி பெனோ எஸ்ஸேனா மேவா வென்னினசேன் அன நுணகி இஹே துசதா நெக் கருணாக் ராஷ்ட்ரிய துண பிரிதுர அன நுணகி ප්‍රශ්නය වගකීම නිලධාරීන් හඳුනාගෙන නැත්නම් ඔවුන්ට එරෙහි ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැන නොමැති නම් හේතු කවරේද? ඒ සම්බන්ධවත් පහ පිළිතුර පැන නොනගේ 6 නොනගේ ප්‍රශ්නය විසඳන මේ මන්ද පිළිතුර පැන නොනගේ
කරු ඇමතුමනි 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019 වෙනකන් ජාතික විගණන කාර්යාලයේ තියෙන ඔඩිට් රිපෝට් වල මේ සම්බන්ධයෙන් බලවත් විමර්ශන තියෙනවා. විශේෂයෙන්ම කළමනාකරණ අකාර්යක්ෂමතාව ගැන, මෙහෙයුම් අකාර්යක්ෂමතාව ගැන, අරමුදලේ ඌන උපයෝගීතාවය ගැන, ඊළඟට නිෂ්ක්‍රීය හා ඌන උපයෝගිතා වත්කම් පිළිබඳව, ඒ වගේම ආර්ථික නොවූ ගනුදෙනු පිළිබඳව ඒකම කොන්ත්‍රාත් පරිපාලනය අඩුපාඩු. ඊට අමතරව ජාතික ලොතරැයි ජාතික සම්පත ලොතරැයියේ ආදායම පරිත්‍යාග ආයෝජන පොලිස අනෙකුත් ආදායම් පිළිබඳ නිසි ලෙස ඒ කටයුතු කරලා නැහැ කියලා මම නෙමෙයි කියන්නේ ජාතික විකරණ කාර්යාලය. ඉතින් මං හිතන්නේ ඔබතුමා මේ සම්බන්ධයෙන් මොකද මයිගාව දැනුත් තියෙන මේ විශාල තොරතුරු ප්‍රමාණයක්. ඉතින් මං හිතන්නේ දැන් ඩෙංගු ආවේශන ව්‍යාපෘතිය පිළිබඳව ඒ වගේ විවිධ ඉදිකිරීම් පිළිබඳ රෝහල් වල යටිතල පහසුකම් ඉදිකිරීම් පිළිබඳව විශාල අකාර්යක්ෂමතා පරිපාලන දෝෂ ඒ වගේම දූෂණ වංචා සිදුවෙලා තියෙනවා කියලා ජාතික විගණනය මගේ විගණන කාර්යාලයේ විගණන වාර්තා මගින් අනාවරණය වෙලා තියෙනවා. මේ වන විට අන්තර්ජාලය Google කරලා බැලුවත් සමහර ඔඩිට් රිපෝට් Google එකෙත් මේ අපිට මේ Google කරලා ලබා ගන්න පුළුවන් වෙබ් අඩවිවලත් තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ සම්බන්ධයෙන් මේ වැරදි වලට සම්බන්ධ ඒ අකාර්යක්ෂමතාවයන්ට සම්බන්ධ දූෂණ අක්‍රමිකතාව වලට සම්බන්ධ නිලධාරීන් සොයලබල් ඒවට ක්‍රියා නොකිරීම පිළිබඳ ඉතාමත්ම කනගාටු වෙන අතර ඒ සම්බන්ධයෙන් ඔබතුමා මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙන්නේ? ඔබතුමාට ඒ සම්බන්ධයෙන් මම හිතන ඔබතුමා තවම මේ අමාත්‍යංශය අරන් වැඩි කාලයක් නැහැ. නමුත් ඔබතුමාටත් මේ දූෂිත නිලධාරීන් කීප දෙනා ලබා දෙන වැරදි තොරතුරු මත තමයි ඔබතුමාත් මං හිතන්නේ මේ අද තියෙන මේ ප්‍රශ්නෙට උත්තර ටික හදාගෙන අවිලා තියෙන ඉතින් ඒක නිසා දූෂිත නිලධාරීන් දෙන උත්තර වලට වෙනුවට ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කරපු තොරතුරු සහ කරුණු මත ඔබතුමාගේ පිළිතුරු ලබා දෙනවා නම් ඒක මම හිතන්නේ මේ සභාවට සහ අපේ මේ නීති හදන තැනට අපි ඉදිරියේ වැඩපැක් කටයුතු කරගන්න පහසු වෙයි කියලා මම විශ්වාස කරනවා.
මම ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමනි මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම. අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරපුවාම අපි මේ ප්‍රශ්නේ යොමු කරන්න ඇත්තේ නිලධාරීන්ටම තමයි ඔබතුමා කියන එක ඇත්ත. නිසා විගණන දෙපාර්තමේන්තුවේ ලබා දී තිබෙන කරුණු සම්බන්ධවත් ඒ සම්බන්ධව ඇති වෙලා තියෙන අක්‍රමිකතා සම්බන්ධව මොකද මේකේ තියෙනවා මේ ගැසට් පත්‍රිකාවක් 1981 අංක 13 දරන ගැසට් පත්‍රිකාවේ මේකේ පොඩි ඉඩකඩක් ලබලා දීලා තියෙනවා මේවා ඩයිවර්ට් කරගන්න වෙන වෙන අංශවලට ලැබෙන මුදල්. මොකද ඒකේ 7 අයවගන්තියේ ඒ ගැසට් යෝජනාවේ තියෙන විශේෂ යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් මුදල් යෙදවීමේදී කාර්ය සඳහා යම් පරිත්‍යාගයක් ලැබී ඇති අවස්ථාවක ඒ පරිත්‍යාගය හැකිතාක් දුරට එම විශේෂ යෝජනා බලන හැකිතාක් දුරට කියලා තියෙන එකත් පොඩි ඉඩක් ඇති කරලා තියෙනවා. ඊගාවට දෙවනුව තියෙනවා ශ්‍රී ලංකා ජනතාව අතර රෝගී වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම හෝ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ කාර්ය සඳහා හරි වේග බොහොම මේ ඒ කියන්නේ පොඩි ඉඩක් දීලා තියෙනවා මේ වගන්ති යටතේ මේක කරන්න. ඒ වුණාට බොහොම පැහැදිලිව ඔබතුමාගේ ඉදිරිපත් කරපු කරුණු අනුව විගණන වාර්තාවත් සංසන්දනය කරලා විශිෂ්ට ඒ සම්බන්ධ දීර්ඝ විස්තරාත්මක ප්‍රකාශයක් මම පාර්ලිමේන්තුවේදී ඔබතුමාට ලබා දෙන්න එකඟ වෙනවා.
බොහොම සිත කරුණු.
ඔබතුමනි දැන් උදාහරණයක් විදිහට වෛද්‍යවරුගේ නිල නිවාස නඩත්තු කිරීම වැඩදියුණු කිරීම කියලා මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ මුදල සම්බන්ධ මම මේක උදාහරණයක් කියන්නේ මේ විගණන වාර්තාවේ තිබෙන ඒ සම්බන්ධයෙන් වසර 3ක් දක්වාම ඒ අර මුදල සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන ඒක ඔඩිට් කරන අදාළ තොරතුරු ලබා දෙන ඒ වගේ විශාල අක්‍රමිකතාවන් දෙන. මොකද ඔය ඔබ සඳහන් කරපු ගැසට් පත්‍රය උපයෝගී කරගෙන තමයි එහි තියෙන මොකද සෞඛ්‍ය අමාත්‍යාංශ විතරක් නෙවෙයි අද රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනා අද මේ උදේ පත්තර කියවන අය කියන්නේ 225 ගැන විතරයි. හැබැයි රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා මේ දුර්වල නීති රීති අනපනත් ගැසට් වල තියෙන සිදුරු හොයලා තමයි අමෙතුමනි මේ අක්‍රමිතා දූෂණ කරන. ඒ නිසා ඔබතුමාගේ මම කරුණාකරලා ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරලා පාර්ලිමේන්තුවට මේ ජාතික සෞඛ්‍ය අරමුදල පිළිබඳ සම්පූර්ණ විස්තර වාර්තාවක් ලබා දෙන්න. ඒ වගේම මම මගේ දෙවෙනි අතුරුපස්සේ යොමු කරනවා අපේ ප්‍රේමනාත් දලවත්ත මන්ත්‍රීතුමාට.
සුති ගරු මන්ත්‍රීතුමනි, කරු මාත්‍යතුමනි, මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ මේ දිනවල විශේෂයෙන්ම මම හිතන්නේ අධ්‍යාපන මාත්‍යතුමත් හිටියා නම් වටිනවා, වෙළඳ මාත්‍යතුමා නම් හිටියා. මේ දිනවල I saw on this daily media newspaper this article. මේ දිනවල පාසල් වල වැඩිහිටි දැරියන් පාසල් නොයනවා, පැමිණීම අඩු වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මේ සනීපාරක්ෂකතුවා සම්බන්ධයෙන් විශාල මුදලක් වැය වෙලා තියෙනවා කියන කාරණේ එක්ක විශාල මිල ගණන් වැඩි වීමක් කියන කාරණේ සම්බන්ධයෙන් පුතක් මම දැක්කා. ඉතින් ගරු සෞඛ්‍යමත්තුමාගේ මම අහන්න කැමතියි, මොකද මේ පාසල් වාරය ආරම්භ කරලා මේ දරුවෝ පාසල් යන්න පටන් ගත්තා විතරයි මේ සම්බන්ධයෙන් අපිට පෞල් සෞඛ්‍ය නිලධාරීන් හරහා හරි යම් සහනදායි ක්‍රියාවලියක් එක්කෝ මේ සැනිටරි වෙයාස් එක්කෝ අපේ ලංකාවේ නිෂ්පාදනය නම් ඒ අය සම්බන්ධ කරගෙන හරි එහෙම නැත්නම් විදේශ වලින් ගේනවා නම් ඒ සම්බන්ධයෙන් යම් මිල සඳහා යම් සහනයක් ලබා දීලා හරි. මොකද මේ දරුවන්ගේ අනාගතය තීරණය වෙන්නේ, මොකද මේ දවස්වල මේ අය මේ විදිහට පාසල් නොයනවා නම් යම් අඩුවීමක් තියෙනවා නම් ඒක බලපාන තුන ඒක බලපාන අපේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා ඇරිට ඔබතුමාලට මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සහ මොනවද ඒ වෙනුවෙන් ගන්නෙ, මොකද මේ දරුවන්ගේ අනාගතය ඉතාමත් වැදගත් නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඉල්ලනවා.
ගරු මන්ත්‍රීතුමනි බොහොම සූතේ, මම හිතන්නේ ඉතාමත් කාලෝචිත ප්‍රශ්නයක් මේ දිනවල ඇති වෙලා තියෙන ආර්ථික පසුබෑමත් එක්ක ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම අපේ ආනයනයන් වල සීමාවන් නැති කරලා තිබේ මේ ප්‍රශ්නයක උග්‍ර වෙලා තිබෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක තමයි මේ ප්‍රශ්නේ මතුවෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අපේ රාජ්‍ය අමාත්‍ය සීතාරම ගෝල මැතිනිය මම හිතන්නේ මේ සම්බන්ධ විශේෂ වැඩපිළිවෙලක් කිරීමට ට්‍රේඩ් මිනිස්ටර්ත් එක්ක එමෙන්නත් වෙළඳ අමාත්‍යතුමත් සමග යම් එකඟතාවයකට පැමිණලා තිබෙනවා. මොකද මේක තනිකරම සෞඛ්‍ය අංශයට බලපෑවත් සෞඛ්‍ය අංශයත් එක්ක අනිකුත් අමාත්‍යංශ ගන්නවක් විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශ සහ වෙළඳ අමාත්‍යංශත් මේකට සම්බන්ධ විය යුතුයි. ඒ හතරේ මම හිතනවා ඒ විෂය සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරලා ඒ සම්බන්ධව විශේෂ උනන්දුවක් දක්වමින් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපේ විපක්ෂ නායකතුමා මේක මම හිතන්නේ පහුගිය කාලේ විශාල වශයෙන්ම ජාතික ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරා. මම හිතනවා මම එකයි සම්පූර්ණයෙන්ම මම හිතන්නේ ඒ කෝණයෙන් මේ දිශාන්තයේ ඒ පැත්තට යා යුතුයි. ඒ සම්බන්ධව අපේ අවධානය යොමුලා තියෙන පමණක් නෙමෙයි, මම හිතන්නේ ඉන්දියාවේ ප්‍රබල මම හිතන්නේ ප්‍රසිද්ධ ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන කණ්ඩායමක් සමග අපි සාකච්ඡා කරලා මේ ලංකාවේ කර්මාන්තයක් හදාගන්නට පුළුවන්ද කියලා මේ මේක ඒ තරම් මහා පරිමාණයේ වස්තර ගණන් යන ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ ප්‍රශ්නය තාමත්ම සංවේදී සහ බොහොම සාකච්ඡා නොකරන ප්‍රශ්නයක් අවාසනාවට. ඉතින් මම හිතනවා ඒක ඊට වඩා එහාට යා යුතුයි. මම හිතන්නේ වාසනාව අද අපේ රාජ්‍ය අමාත්‍යතුමිය ඒ සම්බන්ධ සුවිශේෂී වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින්. මොකද මේක කල් දමිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි හැටියට අපි බාර ගන්නවා.
ප්‍රශ්න අධිකාරිය අමාත්‍යතුමනි, ප්‍රශ්නය අද ඔබතුමියට. රොහිනි කවරත්නායක,
ගරු ඇමතුමා, දැන් එතනදී තියෙන්නේ සැනිටරි නැප්කින්ස් වලට 42% පහුගිය කාලේ ටැක්ස් එකක් වැදුනා. සියලු ටැක්ස් එකතු වුණාම 42% විතර. දැන් මේසරේ වැට් එක තව ටිකක් වැඩි කරාම 15% වුණාම 42ට තව 3ක් එකතුලා 45% විතර වෙනවා. මට ඔබතුමාට කියන්න තියෙන්නේ දැන් අර කිව්වා වගේ පාසල් වල ළමයින්ට ලොකු බලපෑමක් වෙනවා, වගේම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ලොකු අනතුරක් ඒක ඇතුලේ තියෙනවා කියලා ඔබතුමත් පිළිගන්නවා. එතකොට මේ ටැක්ස් අඩු කරගන්න හැකියාවක් තියෙනවා. මේක සුඛෝපභෝගී භාණ්ඩයක් ගණේට තමයි වැටිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මේ සුඛෝපභෝගී භාණ්ඩ ගණේ මේක අයින් කරලා මේකේ ටැක්ස් අයින් කරලා දෙන්න. එහෙම කරොත් ඇත්තටම අපේ රටේ නිෂ්පාදනය කරන වර්ග දෙකක් විතර තියෙනවා. අනික ඒවා පිටරටින් ගේන්නේ. පිටරට ගේන ඒවා මං හිතන්නේ ඉතාමත් ගණන්. අද එතකොට කරන්නේ ගෙවල් වල හාල්සේරු දෙක තුනක් ගන්න මුදල යනවා එකලස් මේකට මේක වියදම් කරන්න ගියාම. මම ඔබතුමාට යෝජනා කරනවා ඒ ටැක්ස් සම්බන්ධයෙන් යම් කිසි තීන්දුවක් ගන්න පුළුවන් නම් හොඳයි
කියලා. ගරු වෙළඳ අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නේ සම්බන්ධව මාව දැනුවත් කරා ගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යංශයේ අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍යතුමියත්. ඒ නිසා මම අද හවස දේශීය නිෂ්පාදන සමාගමුත් ඒ වගේම ආනයනය කරන ඒ සියලු දෙනාවත් අද මම හවස ගෙනලා කතා කරනවා. එතනදී අපි තියෙන ගැටලුවක් තිබ්බොත් ඒක විසඳන්න, ඒ වගේම ඒ ආනයනය කරන නැප්කීම් සඳහා අය කරන බදු ප්‍රමාණය ඒ තියෙන ගැටලුවක් තිබ්බොත් අපි මුදල් අමාත්‍යංශයත් එක්ක කතා කරලා ඒ සඳහා විසඳුමක් ලබා දෙන්න මම හිතන්නේ මේ සතියේදී අපිට විසඳුමක් ලබා දෙන්න පුළුවන්.
බොහොම සිතේ කරමුතුනි. දෙවෙනි වටේ ප්‍රශ්න අංක 1 ගරු ඉසක් රහමාන් මහත්මයා මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් අසීමට. බොහොම සිතේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න කරු විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු කතානායකතුමනි, දැන් මේ ප්‍රශ්නයත් සමග කියයි මේ ප්‍රශ්නේ හපු නිසා වෙලාව ඉක් වෙලා ගියයි කියලා මම ඉල්ලීමක් කරනවා අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පුළුවන් නම් ලන්ච් හාෆ් ඇන් අවර් එකක් ගන්න මේ විවාදයට. මොකද අපි තාම ප්‍රශ්නවල ඉන්නේ. ගරු කතානායකතුමනි, මත්ද්‍රව්‍ය අධහිරමත් කිරීමට සෑම රටක්ම පාහේ ක්‍රියාකරනුවේ ජනතාවගේ සෞඛ්‍ය සුරකීම ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාවලියේ මූලිකාංගයක් වන නිසාවයි. මෙරටද සෑම රජයක්ම පාහේ මත්ද්‍රව්‍ය දුම්වැටි හා මද්‍යසාර භාවිතය අවම කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවා. එම ක්‍රියාමාර්ග නිසා මද්‍යසාර හා දුම්වැටි නිත්‍යානුකූල ලෙස භාවිතා කිරීම අඩු වුවද නිත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය දුම්වැටි හා මද්‍යසාර භාවිතය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. දුම්වැටි හා මද්‍යසාර බදුකරණය තුළින් රාජ්‍ය ආදායම් ප්‍රවර්ධනය සෑම රජයකම අරමුණක් වුවද මෙරට මද්‍යසාර හා දුම්වැටි බදුකරණය පිළිබඳව ස්ථිර ප්‍රතිපත්තියක් නොමැතිවීම බදු ගණනය කිරීම්වලදී සිදුවන දූෂණ මෙන්ම බදු ගෙවීමේදී දුම්වැටි හා මද්‍යසාර නිෂ්පාදන ආයතන විසින් සිදුකරනු ලබන අක්‍රමිකතා නිසා රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වන බව පෙනී යන. මේ නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සෞඛ්‍ය සඳහා වන පිරිවැය අවම කිරීම සහ ආදායම් ස්ථාවරත්වය අරමුණු කරගත් මත්ද්‍රව්‍ය දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කාලෝචිත වෙන. ඒ සඳහා මෙරට මද්‍යසාර භාවිතයේ සෑම ආකාරයකින්ම අවම වීම සිදු කළ හැකි ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාවට නැංවීම කඩිනමින් සිදු කළ යුතු වෙනවා. එපමණක් නොව ප්‍රතිපත්ති සකස් කිරීමේදී ජනතාව විසින් පාරිභෝජනය කරනු ලබන දුම්වැටි හා මද්‍යසාර සඳහා නිසි ප්‍රමිතියක් පවත්වා ගැනීමට කටයුතු කිරීමද අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. තවද සියලුම මද්‍යසාරවල බදු නිසි නියාමනයකින් යුතුව ඉහළ දැමීම සිදු කළ යුතු වෙනවා. දුම්වැටි හා මද්‍යසාර බදු ගණනය කිරීම වලදී ඒ විධිමත් යාන්ත්‍රණයකට නතු කළ යුතු වෙනවා. ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් හැටියට සලකලා මම මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. දුම්වැටි හා මද්‍යසාර භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? පසුගිය වසරේ දුම්වැටි හා මද්‍යසාර මගින් ලැබෙන බදු ආදායම වෙන්වෙන් වශයෙන් කොපමණද? එය සමස්ත රාජ්‍ය ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක්? දුම්වැටි හා මද්‍යසාර මගින් ප්‍රමාණවත් බදු මුදලක් අයවන්නේ යයි රජයේ සිතන්නේද? නොයසේ නම් ඉදිරියේදී මෙමගින් අය කරන බදු ප්‍රමාණයන් ඉහළ නැංවීමට රජයේ කටයුතු කරන්නේද? දුම්වැටි හා මද්‍යසාර සඳහා බදු අය කරනු ලබන ක්‍රමවේදය කුමක්ද? ගෙවිය යුතු බදු නිශ්චය කිරීමේදී දුම්වැටි හා මද්‍යසාර නිෂ්පාදිත ප්‍රමාණයන් ගණනය කරනු ලබන යාන්ත්‍රණය කුමක්ද? එහි පාරිදෘශ්‍යභාවය පිළිබඳව විශ්වාසයක් තැබිය හැකිද? දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් දුම්වැටි මත්ද්‍රව්‍ය හා මද්‍යසාර බදුකරණය සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වා දීමට උත්සාහ කළ බව වාර්තා වූ නමුත් එය මෙතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා දුම්වැටි මත්ද්‍රව්‍ය මද්‍යසාර භාවිතය අවම කිරීම වන පරිදි බදු සූත්‍රයක් හඳුන්වා දීම රජය කටයුතු කරන්නේද? ඒ සඳහා රජය විසින් මෙතෙක් ගෙන ඇති පියවර කවරේද? පසුගිය වසරේ දුම්වැටි හා මද්‍යසාර භාවිතයේ හේතුවෙන් සෞඛ්‍ය අංශය සඳහා රජයට දැරීමට සිදු ඇති වියදම කුපමණද? එය පෙර වසර හා සැසඳීමේදී වැඩිවීමක්ද අඩුවීමක්ද? දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත තුළ සඳහන් වන පරිදි දුම්වැටි හා මද්‍යසාර පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් වුවද වක්‍රාකාරව විවිධ ප්‍රචාරණයන් සිදුවෙන. එවැනි වක්‍රාකාරයෙන් සිදුවෙන ප්‍රචාරක දැන්වීම් වළක්වාලීම සඳහා රජය විසින් ක්‍රියාමාර්ග ගෙන තිබේද? එසේ නම් මේ මොනවාද? අධ්‍යාපන අමාත්‍යංශය මගින් දරුවන්ට දුම්වැටි හා මද්‍යසාර නිවාරණ අධ්‍යාපනයක් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේද? එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් යම් අගෙයීමක් සිදු කර තිබේද? එසේනම් එහි ප්‍රගතිය කුමක්ද? ගරු නියෝජක කතානායකතුමනි, මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ අද මේ මොහොත වෙනකොට රටත් බංකොලොත් ආණ්ඩුවත් බංකොලොත් රටේ ආහාර උද්ධමන වේගය 90% එහා 93.7%. හැබැයි ඔබතුමා දන්නවද ටොබැකෝ ඇන් ඇල්කොහොල් වල උද්ධමන වේගය 36%. ඒක පුදුම කාරණාවක්. අත්‍යවශ්‍ය ආහාර පානවල මිල වැඩි, දුම්වැටි සහ මත්පැන් වලට වැඩිය. ඒක කොහොමද වෙන්නේ? ඒක එහෙම වෙන්න බෑ. ඒ නිසා මං අහන්න කැමති මේ මත්පැන් සහ ඒ දුම්වැටි දුම්කොළ ඒ බද්ද ඇයි මේ ආණ්ඩුව ඉහළ දමන්නට කටයුතු නොකරන්නේ? දැන් වෙරිටේ රිසර්ච් ආයතනයේ කියනවා 2019 මංගල සමරවීර ඇමතිතුමාගේ මේ ශේෂ්ත්‍රය පිළිබඳව, ඒ දුම්වැටි ඒ වගේම මත්පැන් පිළිබඳව ඒ බදු සූත්‍රය ක්‍රියාත්මක කරා නම් රාජ්‍ය ආදායම වැඩිපුර ලැබෙනවා රුපියල් බිලියන 45ක්. කියන්නේ හරියටම සමෘද්ධියට වැය වෙන මුදල. ඉතින් අපි ඇත්ත කතා කරොත් මේ බදු වැඩි කරොත් අපිට පුළුවන් මේ රටේ මේ රට බංකොලොත් වී තිබෙන මොහොතක දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවට සහන ලබා දෙන්නට අපිට වැඩිපුර සහන ලබා දෙන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේක ඇතුලේ තියෙන සැඟවුණු දෙයක් ගරු නියෝජක කතානායකතුමනි, මොකද්ද සැඟවුණු දේ? මේක මේ එක ආණ්ඩුවකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි, බොහෝ ආණ්ඩුවල සිදුවෙන දෙයක්. දේශපාලඥයයි ඔය මත්පැන් සහ දුම්කොළ සමාගම් සහ ඒ වගේම සමහර ට්‍රෙෂරි එකේ නිලධාරීන් අතර තියෙනවා වෙනම සම්බන්ධතාවයක්, වෙනම අන්ඔෆිෂල් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා, නිල නොවන එකඟතාවයක් තිබෙනවා. ඒක මම කාටවත් අපහාස කරන්න කියනවා නෙවෙයි, එක රජයකට එල්ල කරනවා නෙවෙයි, මේක බොහෝ රජයන් තුල සිදුවෙන බරපතල අක්‍රමිකතාවයක්. ඒ නිසා මම පැහැදිලිව අහන්න කැමති අඩුම ගානේ මේ ආණ්ඩුවෙන්වත් මේ හරියට මේ ටැක්සස් ටික, මේ දුම්කොළ ඒ වගේම මත්පැන් වෙනුවෙන් මේ ටැක්සස් ක්‍රමවේදය අර මංගල සමරවීර ඇමතිතුමාගේ ඒ බදු සූත්‍රය තුළ ක්‍රියාත්මක කරොත් වැඩි රාජ්‍ය ආදායමක් ලබා ගන්න පුළුවන්, බංකොලොත් රටේ රාජ්‍ය ආදායම වැඩි කර ගන්න පුළුවන්. කරුණා කරලා පැහැදිලි උත්තරයක් දෙන්න මේ වැඩසටහනට තමුන්නාන්සලා පක්ෂපාතීද? මේ බදු වැඩි කරන්නට ඔබලා කටයුතු කරනවද? එහෙම නැත්නම් ට්‍රෙෂරි එකේ ඉන්න ඔය නිලධාරින් එක්කෙනෙක් දෙන්නෙකුගේ අභිමතය පරිදි ඔය දුම්කොළ සමාගම් රැකගන්නට, ඒ වගේම මත්පැන් සමාගම් රැකගන්නට මේ උප්පර වැට්ටිය තවදුරටත් ඉදිරියට කරගෙන යන්නට කටයුතු කරනවාද? ඒ වගේම පැහැදිලිවම අපි ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම සූදානම් වෙන්න හොඳ නැහැ මේ දුම්කොළ සමාගම් වලට, මේ මත්පැන් සමාගම් වලට යටත් වෙන්න. ඒ අයගේ වරදාන වරප්‍රසාද වලට මං හිතන්නේ මේ 225න් එක්කෙනෙක්වත් යටත් වෙනවයි කියලා. ඒ නිසා පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඒවට අපි යටත් වෙන්නේ නැහැ. වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ඉදිරියේදී එන අයවැයේදී හෝ මේ බද්ද වැඩි කරලා වැඩි රාජ්‍ය ආදායමක් ලබා ගන්නට ඔබලා කටයුතු කරනවා නැද්ද? ඒ වගේම මම කියන්න කැමති අපි සෑම සඳුදා දවසකම ජාතික ප්‍රතිසංස්කරණ සභාව, සෑම අඟහරුවාදා දවසකම ජාතික මහජන සභාව විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වනවා. ඒ පවත්වපු සභා නිර්මාණය වුණේ අරගලේ මේ රටේ පොදු ජනතාවගේ ඉල්ලීම පරිදි. ඒ අයගේ ඉල්ලීම නිසා තමයි අපි මේ වගේ සභා දෙකක් ආරම්භ කරේ. ඒ සභාවලට ආපු යෝජනාවක් තමයි අද මම මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේක තමයි මේ රට නිවැරදි මාර්ගය කරා යන ගමනේදී කළ යුතු දේවල්. කරුණා කරලා උත්තරයක් දෙන්න මේ දුම්කොළ සමාගම් වලට, මේ මත්පැන් සමාගම් වලට මේ ටැක්සස් ටික, ඒව මත පැනවෙන එක්සයිස් ටැක්සස් ටික වැඩි කරනවද නැද්ද? මංගල සමරවීර මිල සූත්‍රය ආපහු වළංගු කරනවද නැද්ද? අපිට හිටියා සෞඛ්‍ය ඇමතිවරයෙක් රාජිත සේනාරත්න මැතිතුමා, එතුමා ඔය එක සමාගමකටවත් යටත් වුණේ නැහැ. ඒ මුදල් වලට, වරදාන වලට, ප්‍රතිලාභ වලට යටත් වුණේ නැහැ. බොහොම ඍජු තීන්දුව ගත්තා. මම අහන්න කැමති ඒ ගත්තු ඍජු තීන්දුව ඉදිරියට ගෙන යන්නට ඔබලා කටයුතු කරනවා. ස්තුතියි.
කරු රාජමිතුමා. කරු සියඹලා පිටි රාජමිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා අහපු ප්‍රශ්න අංක 1 දුම්මැටි සහ මද්දසාර අධර්මත් කිරීම මගින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා දුම්මැටි හා මද්දසාර මත අධික ලෙස බදු පනවා ඇති අතර ආකල්පමය වශයෙන් භාවිතය අවම කිරීම සඳහා වරින් වර සංශෝධිත 2006 අංක 28 දරන දුම්කොළ හා මද්දසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කරමින් සිටී. ඒ අනුව දුම්කොළ හා මද්දසාර පනතේ ප්‍රකාරව විශේෂයෙන් දුම්මැටි භාවිතය නිසා සිදුවන අහිතකර සෞඛ්‍යමය ප්‍රතිපාක රූපරාම වගේ අදාළ ඇසුරුම් වල 80% ආවරණය වන පරිදි ප්‍රදර්ශන කිරීමේ කටයුතු කර ඇත. එමෙන්ම දුම්කොළ හා මද්දසාර සඳහා අබ්බැහි වූවන් එයින් මුදවා ගැනීම සඳහා අවශ්‍ය උපදේශනද ලබා දෙමින් පවතී. එමෙන්න දුම්මැටි හා මද්දසාර සෘජු හා වක්‍ර ලෙස ප්‍රචාරය අවම කිරීම සඳහා මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී. 2021 වසරේ දුම්මැටි මගින් නිෂ්පාදන බදු හා එකතු කළ අගය මත බදු ආදායම රුපියල් බිලියන 98යි. 2021 වසරේ මත්පැන් මගින් සුරා බදු හා එකතු කළ අගය මත බදු ආදායම රුපියල් බිලියන 150යි. ඒ අනුව 2021 වසරේ සමස්ත බදු ආදායමෙන් 19%ක් දුම්මැටි සහ මද්දසාර මගින් ලැබී ඇත. දුම්මැටි හා මද්දසාර සඳහා නව බදු ව්‍යුහයක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර එමගින් තවදුරටත් ඉහළ බදු ආදායමක් ලබාගත හැකි වනු ඇත. අංක 3 දුම්මැටි සඳහා නිෂ්පාදන බදු ඒකක පදනමින් දුම්මැටියේ දිග ප්‍රමාණය මත අය කරනු ලබයි. එමෙන්ම මද්දසාර සඳහා සුරා බදු එහි සැර ප්‍රමාණය මත බදු අය කරයි. මෙම නිෂ්පාදන හා සුරා බදු වලට අමතරව අලවේ මත 15% එකතු කළ අගේ මත බද්දක්ද 2022 ඔක්තෝබර් 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි පිරිවැටුම් මත 2.5% සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක්ද අය කරනු ඇත. ඊට අමතරව මෙම දුම්මැටි හා මද්දසාර සඳහා 40% ඉහළම ආදායම් බදු අනුපාතයකට යටත් කර ඇත. අංක 4 දුම්මැටි හා මද්දසාර මත නව බදු ක්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳ විමර්ශනය කරමින් පවතී. කෙසේ වුද උද්ධමනය මත පැන වූ බදු ක්‍රමයක් යෝජනා වී තිබුණද මාසික උද්ධමනය විචලන වීම මත දුම්මැටි හා මද්දසාරවලට සලකුණු කරන ලද මිල ගණන් වරින් වර ශීඝ්‍ර ලෙස වෙනස් කිරීම පිළිබඳ ප්‍රායෝගික ගැටලුවක් මත වුවත් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇත. එහිදී වඩා සංකීර්ණ වූ මිල සූත්‍රයක් වෙනුවට සරල පැහැදිලි දර්ශකයක් මගින් නුදුරු අනාගතයේදී මේ අරමුණ ඉටු කිරීමට අපි සූදානම්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කෙසේ වුවද වරින් වර මේ ආදායම වැඩි කරලා තියෙනවා. නමුත් ඉතා පැහැදිලිව ඔබතුමා අහන ප්‍රශ්නයට පිළිතුර අපි සූත්‍රය සංකීර්ණ සූත්‍රයක වඩා එහා ගිය ඉන්ඩෙක්ස් එකක් නැත්නම් දර්ශකයක් මගින් ඉතා ඉක්මනින් ඔබතුමා කියන තැනට එන්න සූදානම්. ඒ වගේම 5, 6, 7 ප්‍රශ්න වලට විශේෂයෙන්ම සෞඛ්‍ය මාධ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ වලින් පිළිතුරු ලැබිය යුත්තේ. නමුත් ඔබතුමාගේ ප්‍රශ්න, විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්න ඉතා වැදගත් කාලෝචිත ප්‍රශ්නය නිසා ඊයේ නිවාඩු දවසක්වත් මම ඒ නිලධාරීන් කැඳවාගෙන හොඳ පිළිතුරක් දෙන්න උත්සාහ කරා. සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්න සමහර එතුමා ඌන පූර්ණයක් තිබුණා කරાવી. අංක 5 පසුගිය වසරේ ගණනය කරලා නැහැ මේ දුම්මැටි සහ මේ මත්පැන් නිසා සෞඛ්‍යයට ඇති වෙච්ච බලපෑම. දුම්මැටි හා මද්දසාර සඳහා වූ නිසි බදු ප්‍රතිපත්තියක් රජයේ දුම්මැටි හා මද්දසාර අධෛර්මත් කිරීමේ ක්‍රමවේදයන් සමග සෞඛ්‍යයන් සඳහා වියදම අවම වනු ඇත. අංක 6 දුම්කොළ හා මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් දුම්කොළ හා මද්දසාර ප්‍රවර්ධනය අවම කිරීම සඳහා නිසි මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇත. මීට අමතරව පැවති කිසියම් වක්‍ර හෝ ඍජු ප්‍රචාරයක් වේනම් ඒ අධිකාරිය වෙත දැනුවත් කිරීමට වන්ටා මොබයිල් ඇප්ලිකේෂන් ෆෝ මීඩියා වයලේෂන් නමින් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී ඇත. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුවන අනිසියා අවිනීත ප්‍රචාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිමය පියවර ගැනීම පිණිස ශ්‍රී ලංකා සුරාවත් දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකයක් පිහිටුවා ඇති අතර මේ වසරේ මුල් මාස 8 තුළ එම ඒකකයේ විසින් අපරාධ ග්‍රහණ 169ක් සිදු කර ඇත. ඊළඟ ප්‍රශ්නය 2020 ටැක්ටර් ලේඛන මගින් පාසල් තුළ මෙන්ම පාසල් නිවාසික ගාර තුළ ගුරු නිවාස ආදී සියලු ස්ථානවල දුම්මැටි හා මද්දසාර අනිසි භාවිතය අලවිය හා සන්තකයේ තබා ගැනීම තහනම් කර ඇත. එමෙන්ම පාසල් විසින් පාසල් භූමියෙන් පිටට සිදු කරන වැඩසටහන්වලදී දුම්මැටි හා මද්ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනවල මූල්‍ය සහයෝගය ලබා ගැනීම තහනම් කර ඇති අතර මද්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීම විදුහල්පතිගේ වගකීමක් බවට පත් කර ඇත. එමෙන්ම දුම්මැටි හා මද්දසාර භාවිතය පිළිබඳ තාක්ෂණික දැනුම ලබා දීමට ලෝක දුම්මැටි විරෝධී දිනය සැමනීම් වෙනුවෙන් ක්‍රියාවන් ඉටු කිරීම අන්තරාය ඖෂධ පාලක ජාතික මණ්ඩලය
දුම්කොළ හා මධ්‍යශාල පිළිබඳ ජාතික අධිකාරියේ මධ්‍යසාර හා දුම්මැටි තොරතුරු මධ්‍යස්ථානය වැනි රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සම්පත් දායකත්වයෙන් ගුරුණු දැනුවත් කිරීම සිදු කිරීමේ පවතී. එමෙන්ම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 10 වැනි ශ්‍රේණියේ පෙළපොත් දෙකක නව මුද්‍රණයේදී දුම්මැටි භාවිත හානිය පිළිබඳ වගන්තිය සඳහන් කර ඇත. පාසල් සිසුන් අතර දුම්මැටි හා මධ්‍යසාර භාවිතය අඩු කිරීම පිළිබඳ සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය පරීක්ෂා කර එහි සාර්ථකත්වය පරීක්ෂා කරයි. ගරු නියෝජක කතානායකතුමනි, සරලව රක්ෂණායකතුමා නගපු ප්‍රශ්නේ අපි ගත්තොත් ඉතාක් හෙටියෙන් එතුමා යොමු කළ තියෙන එක කාරණාවක් තමයි දුම්මැටි සහ මධ්‍යසාර භාවිතාවෙන් සෞඛ්‍යයට වන හානිය පිළිබඳ මේ බදු ගණනය කිරීමේදී අපි සලකා බලනවාද. දෙවැනි කාරණාව තමයි රටේ ඉහළ උද්ධමනයක් තියෙද්දී ඒ උද්ධමනයට සාපේක්ෂව දුම්මැටි සහ මධ්‍යසාර මිල ඉහළ නොයාම නිසා පාරිභෝගිකයකට යොමු වීමට ඇති ඉඩ. ඒ නිසා මේ කාරණා දෙක පිළිබඳව අපි ඉතා ගැඹුරින් සලකා බලලා මේ ඔබතුමා කියන ආකාරයේ මේ මිල සූත්‍රයේ සංකීර්ණ වැඩි නම් ඊට වඩා වෙනස් වූ ක්‍රමවේදයක් මතින් ඉතා ඉක්මනින් මේ තැනට ගේන්න අපි කටයුතු කරනවා කියලා වගකීම් ප්‍රකාශ
කරනවා.
නියෝජ කතානායකතුමා, මම ස්තුතිවන්ත වෙන ඔබතුමාගේ උත්තරේ. මම විවාදයකට යන්න උත්සාහ කරන නෙවෙයි, නමුත් ඔබතුමාගේ හැම පිළිතුරකම තිබ්බ පොදු වචනය තමයි නුදුරු අනාගතය, නුදුරු අනාගතය, නුදුරු අනාගතය. මේ නුදුරු අනාගතය කියන උත්තරේ ලියන්නේ මේ බදු සූත්‍රයේ ගෙන එන්නට අකමැත්තක් දක්වන ප්‍රෙෂර් එකේ නිලධාරී. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඕක නුදුරේදී කියන්නේ නැතුව මේ මොහොතේ නැති වුණත් ඔබතුමා සාකච්ඡා කරලා මේ වැඩපිළිවෙලට ටයිම් ලයින් එකක්, කාල සටහනක්, ඉලක්කගත කාල සටහනක් ලබා දෙන්නේ කියලා යෝජනා කරනවා. ඒ වගේම ගරු කෙහෙලිය රමුක්කැල්ල මැතිතුමත් මේ අවස්ථාවේ සභාවේ ඉන්න වෙලාවේ මට පොඩි අවස්ථාවක් දෙන්න. ඔබතුමා දන්නවද දන්නේ දැරියන්ගේ බොහෝ ප්‍රදේශවල, නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල දැරියන්ගේ ඒ සෞඛ්‍යමය තත්ත්වය උදෙසා ඒ අවශ්‍ය ආම්පන්න ඒවා ලබා ගැනීමට බැරි තත්ත්වයක් තුළ පාසල් යන දැරියන් ප්‍රමාණය දැන් ඇන හිටලා තියෙනවා. ඒක ඔබතුමත් ඒ ප්‍රශ්නේ පිළිගන්නවා. ඉතින් මේ ප්‍රශ්නේ අපි නැගුවේ 2019 ජනාධිපතිවරණයේදී. ඒ කාලෙදී ඒක කියනකොට මට නමකුත් වැටුණා, ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මට මතකයි අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ මතක හැටියට අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්න වෙලාවේ පවිත්‍රා මැතිතුමියමත් ගෙන්නලා කිව්වා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වැදගත් කියලා, කාලෝචිතයි කියලා. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි ස්කොට්ලන්තයේ ඉට්ස් අ යුනිවර්සල් ප්‍රෝග්‍රෑම්, මුළු රටේම කාන්තාවන් වෙත ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. එතකොට නිව්සීලන්ඩ් වල ජසින්තියා ආඩන් ප්‍රයිම් මිනිස්ටර් මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ මේක මූලික අවශ්‍යතාවයක් අපේ රටේ කාන්තා පරපුරෙත් ඒ වගේම දැරියන්ගෙත්. ඒ නිසා මේ පිළිබඳව කල්මරන්නේ නැතුව වහාම වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න, මොකද මේක රටේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිය යුතු කාරණාවක්. කවුරු මේ ප්‍රශ්නේ ගැන උසුළු විසුළු කරත්, දේශපාලන සමච්චලයට ලක් කරත්, දැන් මම හිතන්නේ ඒ කරපු දේශපාලන සමච්චල්වල ප්‍රතිඵල රටටම ලැබිලා තියෙනවා. රටම බංකොලොත් ලක්ෂ 220ම අනාතයි. ඒ නිසා තවදුරටත් මේ මාතෘකාව පිළිබඳව කල්මරන් නැතුව මේ සනීපාරක්ෂක වැඩපිළිවෙල රටේම ක්‍රියාත්මක කරන්නට කරුණාකරලා කටයුතු කරන්න කියලා මම සෞඛ්‍යමත්වවාගෙන් බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
කරු පක්ෂනායකතුමා, මම හිතනවා රටේ ආර්ථිකය සහ කඩාවැටීම 2,000,000,022 ප්‍රශ්නය මෙතෙන් මම ගාව ගන්නේ නැහැ. හැබැයි මේ සම්බන්ධව, සනීපාරක්ෂක සම්බන්ධව දීර්ඝ වශයෙන් මේ වෙනකොටත් කතිකාවන් කීපයක්, විශේෂයෙන්ම ස්වාධීන කණ්ඩායමක් සහ NGO හරහා මල්ෂා කුමාරතුංග ඇතිනියත් තවත් කණ්ඩායමක් එකට එක්කාසු වෙලා ඉන්දියාවේ ඔබතුමාම අර යෝජනා කරපු ඇඩ්බෑන් කියන ආයතනයත් සමඟ සාකච්ඡා කරලා මේ වෙනකොට මේ රටේ නිෂ්පාදනය ඇති කිරීමේ වැඩපිළිවෙලක් ගැන, මැදකාලීන වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා වෙමින් පවතිනවා, සාකච්ඡා කරමින් පවතිනවා. හැකිඉක්මනින් මේ ප්‍රශ්නයට අවධානය යොමු කරලා ඒක ප්‍රශ්නය සමාජයේ සාකච්ඡාවට ගත යුතු ප්‍රශ්නයක් හැටියට තේරුම් ගත යුතු හැටියට ගේන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේක අපේ සමාජයේ අපේ සංස්කෘතියේ සමහරක් විට එතරම් අවශ්‍යතාවයකින් කතා කරන ප්‍රශ්නයක් නුණත් ඇත්ත වශයෙන්ම අවශ්‍යතාවයක් තිබෙනවා. පාසල් දරුවන්ගේ ප්‍රශ්නේ බලනකොටත් ඊට අබාහිරව බලනකොටත් ඒ නිසා අවශ්‍ය කරුණු අවශ්‍ය ප්‍රමාණයට අපේ අවධානය යොමු වෙලා තිබුණා අපමණක් නෙමෙයි. ඔබතුමා කියන එකට මම එකඟ වෙනවා. ටයිම් ලයින් කියන එක හරි වැදගත් මේ වගේද. මේක අර සාකච්ඡා ඉම්ප්ලිමෙන්ටේෂන් නාම් ඉස් වෙරි වීක් ඉන් අවර් සිස්ටම්. සෝ හැම පැත්තෙම මම මේක එකගෙනකොට තමයි සාකච්ඡා හැමදාම තියෙනවා. සාකච්ඡාවල ප්‍රතිඵල ලබා ගැනීම එම නැත්නම් ඒකේ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල මම හිතන්නේ ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු
වෙනවා.
විපක්ෂනායකතුමනි, ඔබතුමාත් කිව්වට පස්සේ
ගරු රාජසේන අරතමෙතුම
මේ නියෝජ්‍ය වැඩ බලන මුදල් අමාත්‍යතුමාට මම මේ යෝජනාව කරන්නේ. ඔබතුමා කිව්වේ කීයේද දුම්වැටි වලට දැන් තියෙන බදු ප්‍රතිශතය? කිව්වේ ඔබතුමා 140යි කියලා. දැන් ඉදිරිපත් කරපු කතාවේ 140ක් ඒක තමයි ආදායම කියන්නේ 140යි බදු ගහන්නේ. හරිනේ. දැන් මතක තියාගන්න අපේ පෞගිය කාලේ අපේ රජය යටතේ අපි බදු ගැහුවා 90%ක්. ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවා 90%ක් අපි බදු ගැහුවා. ඒක තමයි ලෝකේ ගහපු ලිප්සාලම බද්ද. ඒ වෙලාවේ යුරෝපීය මේ දුම්කොළ සමාගමේ සියලුම නියෝජිත පිරිස් වෙනම ගුවන් යානයක් චාට කරගෙන ලංකාවට ඇවිල්ලා අපේ අගමැතිතුමා, ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමාව හම්බෙලා කිව්වා ටොබැකෝ කම්පැනිය වහන්න වෙනවා අවුරුදු 134ක ආයෝජනයේ වෙලාවේ. ඔවුන් කිව්වේ ඔවුන්ට 100%ක් ආදායම කියලා. පස්සේ ඔවුන්ව අගමැතිතුමා එවකට අග්‍රාමාත්‍යතුමා මට එව්වා කතා කරන්න. මගේ සාකච්ඡාවේදී එතුමා ඒගොල්ලෝ පිළිගත්තා. පිළි අරගෙන ඒගොල්ලෝ ආපහු ගියා බොහොම ඉස්සුතුයි කියලා මට කියලා. ඒගොල්ලන්ගේ දුම්කොළ සමාගමේ නියෝජිත එකත් දුරකථනයෙන් කතා කරලා ගියා. ඒ වෙලාවේ බදු ගහන වෙලාවේ ඔබතුමාට මතකද එදත් භාණ්ඩාගාරය විරුද්ධ වුණා. ඒ වෙලාවේ එදා රජය කැබිනට් අනුකාරක සභාවක් පත් කරා ඔබතුමාගේ ප්‍රධානත්වයෙන්. ඔබතුමා සභාපති ධුරේ දෙන ආචාර්ය සරත් අමුණුගම මලික් සමරවික්‍රම මේව කළ දීර්ඝ තර්ක විතර්ක කළා. තමයි අවසානයේදී 90%ට ඉඩ දුන්නේ. එතකොට ඊට ඉස්සෙල්ලා දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ 1990 ඉඳලා 93 වෙනකන් 90%ක් ගහලා දුණා. ඒක දිහා බලලා තමයි මම 90 ගැහුවේ බය නැතුව. මම ඒක ඇහුවාම බ්‍රිතාන්‍ය සමාගමෙන් ඒගොල්ලෝ දැනගෙන හිටියේ ලංකාවේ සමාගමෙන් ඇහුවාම ඒගොල්ලන්ට උත්තර නැති වුණා. ඕගොල්ලෝ වැහුවා නම් එදා වැහුවේ නැතුව කොහොමද දැන් වහන්නේ කියන්නේ. ඒ නිසා මේක මේ භාණ්ඩාගාරයේ විරුද්ධයි. ඔබතුමා මතක තියාගන්න ලංකාවේ 40,000ක් මිය යනවා දුම්කොළ වලින් විතරක්. ලෝකේ මිලියන 4ක් මිය යනවා අවුරුද්දකට. හරි. එතකොට මේවා දිහා බලන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි මේ 90%ක් මේ ගැව්වාම බද්ද ඒ අවුරුද්දේ ඒ කාල පරිච්ඡේදයේ හැම අවුරුද්දකම බිලියනයකින් සිගරට් බිලියනයක් අඩු වුණා බීම. ඒක ඔබතුමාටත් ඒකේ පින අයිති වෙනවා. මොකද ඔබතුමා තමයි සභාපති ධුරේ දාලා ඒ කමිටිය තමයි අන්තිමට අනුමත කරේ. ඒ නිසා මම කියනවා ඔය සිගරට් වල මිල වැඩි කළ වැඩක් නැහැ. සිගරට් වල බදු වැඩි කරන්නට ඕනේ. අනිත් එක අපි 80%ක් ගැහුවා මේ අවවාද මේවක. එතකොට මීටර් 100ක් වටේ පාසල් ලබට අපි තහනම් කරා සිගරට් විකිණීම. එතකොට ප්‍රසිද්ධ ස්ථානවල සිගරට් විකිණීම තහනම් කරා සිගරට් බීම. එතකොට අපි අර ප්ලේන් සිගරට් පැකට් එක ඒක ගෙනල්ලා ඔක්කොම මේව කළා. ඔය භාණ්ඩාගාරය විරෝධතා මැද්දේ තියෙනකොට තමයි අපි ආණ්ඩුව පෙරළුණේ. අනිත් එක තනි සිගරට් විකිණීම. මේ ටික කරන්න ගරු දැන් ඔබතුමා මෙතන මුදල් අමාත්‍යාංශයත් එක්ක ඉන්න ඉඳා ඔය භාණ්ඩාගාරයේ තියෙන ඉඳා භාණ්ඩාගාරයේ තර්ක තියෙනවා නම් ආර්ථිකය ගැන තර්ක තියෙනවා නම් කතා කරන්න. අපි ගිය ඒ වෙලාවෙත් අර අපේ නිශාන්ද මෙල් කියන ආර්ථික විශේෂඥව අපි අරගෙන ආවා ඔය භාණ්ඩාගාරයේ ආර්ථික ප්‍රශ්න වලට කතා කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ තියෙනවා මේකට වියදම් කරන මිල දව අවුරුද්දකට මේ රෝගවලට දුම්කොළ වලින් ඇතිවන රෝගවලට වියදම් කරන මිල මේ අවුරුද්දක වියදම ඩොලර් බිලියන 249යි. ආණ්ඩු ලෝකෙම තියෙන ආණ්ඩු දුම්කොළ බද්දෙන් ගන්න ආදායම ඩොලර් බිලියන 173යි. ලංකාවටත් එච්චරයි. ලංකාවෙත් ඔය ඕක ඔය 40,000ට සහ ඉතුරු අමතර කට්ටියට වියදම් කරන ඔය ඔය ගන්න බද්දට වඩා ඔය මත්පැන් වලනු ඔය සිගරට් වලනු
කරුවන් තුමා කේටි.
ඒ නිසා මම කියන්නේ ඔබතුමා දැන් මුදල් අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඉඳා ඔබතුමා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඔබතුමායි කාල පරිච්ඡේදය කරන්න අපිත් උදව් කරන්නම් ඒ බදු ක්‍රම ක්‍රියාත්මක කරන්න.
කොහොමද සිතේ කරු රාජ්‍ය අමාත්‍යතුමා
කතානායකතුමනි මම 140ක් කියලා කිව්වේ මේ සියලු බද්ද වලින් පස්සේ ඒ සමාගමේ ආදායමෙන් අය කරන බද්ද. ඒක මේ රටේ හැටියට ඉහළ බද්දක්. නමුත් මේ එකක්ව සාධාරණීකරණය කරන එක ඊට වඩා ගන්න අවශ්‍යයි. ඔබතුමා කිව්වා වගේ අපේ රටේ සුරා බද්ද වලින් සාමාන්‍යයෙන් 75% විතර බදු ප්‍රමාණයක් තමයි ආණ්ඩුවට අය වෙන්නේ ආදායම් බදු හැර. සිගරට්ස් වලින් 65-75% අතර ප්‍රමාණයක්. මම පිළිගන්නවා ඒක මදි. ඊට වඩා එහාට මේක යා යුතුයි. ඒ නිසා අපි පැහැදිලිව ඒ සඳහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට අවශ්‍ය වෙනවා මේ රටේ තියෙන දලදේශීය තත්පරයක් ඉන්න. ඒ ඔබතුමාලත් එක්ක කමිටුවකින් ඔබතුමාලා වගේ ජේෂ්ඨ ඇමතිවරු ඉන්න කමිටුවකින් තීරණය වුණේ. නමුත් මම කියන්න උත්සාහ කරේ මේ රටේ දැන් මේ 100ට දලදේශීය නිෂ්පාදිත සාපේක්ෂව 100ට 8ක තියෙන බදු අනුපාතය 15%කටත් යන්න අපිට ලොකු උත්සාහයක් කරන්න වෙලා තියෙනවා මිදිරි සතිය 2-3 තුල. මේ රටේ අලුත් සාමාන්‍ය පුරවැසියන්ගෙන් බදු ගෙවිය හැකි අයගෙන් විශාල ප්‍රමාණයක් අපිට උන් සමග මේ ගැන සාකච්ඡා කරන්න වෙනවා. ඉතින් එහෙම එවැනි අවස්ථාවක මෙවැනි බදු අය කිරීමට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේකට අවශ්‍ය සූත්‍රය නැත්නම් මේකට අවශ්‍ය වෙනත් ඕනෑම ක්‍රමවේදයක් යොදලා මේක නිසි තැනට ගේන්න අපේ රජයේ වාගෙම ඔබතුමාලා අද ප්‍රශ්න අහනවා වාගෙම මේ 225 ම සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මුදල් කාර්යක සභාවේ අපේ හර්ෂ සිල්ව මැතිතුමා ඉන්නවා. හැමතැනදීම සහයෝගය දීලා අපි මේක නිසි තැනට ගෙනියමු.
බොහොම සිතේ ඔබතුමා. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ යෝජනා ගරු පාර්ලිමේන්තු සභානායකතුමා. සභාව එකඟද?
තුමනි අද දින න්‍යාය පත්‍රයේ දින්ට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 මම ඉදිරිපත් කරනවා.
ගරු අගමැතිතුමා.
ගරු නියෝජ කතානායකතුමනි අද දින පාර්ලිමේන්තුව හමුවට ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සියලු පිළිගත් දේශපාලන පක්ෂ සහ නායකයන් විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇති කරගත් එකඟතාවය මතයි. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු අමතන ලද කතාවේද මේ බව සඳහන් කරනු ලැබුවා. ඒ අනුව ඉදිරියට යමින් එම සාකච්ඡාව ඵලදායී තත්ත්වයට ගෙනීම සඳහා මේ ජාතික සභාවේ කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සියලු දේශපාලන නායකයන්ගේ එකඟතාවය ලබාගෙන තිබෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා අපේ රටේ කෙටි මධ්‍යම දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතාවය නියම කර ගැනීමටද අප රට මුහුණ දෙන ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවයන් එකති කර ගැනීමටද ඒ වගේම ඒ අනු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයා ජාතික සභා විශේෂ කාරක සභාවල සභාපතිවරුන් හා යොමුන් සංවිධානවල නිරීක්ෂකයන්ද කැඳවා විශේෂ රැස්වීම් පැවැත්වීමට සුවිශේෂ අවස්ථාවකට මේ ජාතික සභාව පරිවර්තනය වීමට හැකියාව තිබෙනවා. ඒ අන්තර්ගතව ඒ සමගම ආංශික අධීක්ෂණ කාරක සභා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අලුතෙන් ඇතිවෙන බැංකු කටයුතු මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව හා රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් කැඳවීමටද සාකච්ඡා කරවා එකඟතාවයන්ට පැමිණීමටද ජාතික සභාවට හැකියාව ඇතිවෙන අවස්ථාවකට නව පරිච්ඡේදයක් පාර්ලිමේන්තුවේ ඇතිකර ගැනීමට පුළුවන් වෙනවා. සියලු දේශපාලන පක්ෂ හා නායකයන් ජනාධිපතිතුමා සමග රජයට මේ පිළිබඳ දක්වන ලද විවිධ සාකච්ඡාවලදී එකඟතාවයන් යෝජනාවන් මේ ලෙස තව ඉදිරි පියවරක් ලෙස අපට ගමන් කරන්න පුළුවන්කාමී පුළුවන් බව ඇතිවෙනවා. විශේෂයෙන් මෙම කාරක සභාව මෑත කාලයේ ජාතික වූ බරපතලම අභියෝගය වන ආර්ථික අර්බුදය, මූල්‍යමය අර්බුදය, ණයගැවීමේ අර්බුදය හා පොදු ජනතාවට බලපාන ජන ජීවිතයන් සුරක්ෂිත කර සහාය වීම සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලටද සාකච්ඡා කොට මඟ පෙන්වීමට හැකියාව ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ එකඟතාවයක් ඇති වෙලා තියෙනවා. මේ පිළිබඳ මන්ත්‍රීවරු 37ක් තව 3 දෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂවලින් ද අත්තර්ගත වෙනවා. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි, ජාතික සභාව ඇතිකිරීමේ යෝජනාව මම කියන්න ඕනේ මොහොම නිහතමානීවම ප්‍රතිපක්ෂයෙන් ඉදිරිපත් වෙච්ච යෝජනාවක්. මේ පිළිබඳ මාර්තු මාසයේ 3 වැනි සතියේ එවකට ජනාධිපතිතුමා සමගද සාකච්ඡා භාරයක් දේශපාලන පක්ෂ නායකයන් පැවැත්තුවා. ඒ සමගම වර්ධනය වෙමින් සාකච්ඡාව ඵලදායි බවට පරිවර්තනය කරගන්නට හැකියාව මත පාර්ලිමේන්තුව මේ පිළිබඳ විශේෂ යෝජනා සම්මතකින් කාරක සභාව ඇතිකර ගැනීමට අවශ්‍ය වෙන නිසා මෙම ජාතික සභාව තුළ අපි 3 වාරයක් මේ සාර්ථක කර ගැනීම සඳහා සාකච්ඡාවල් පැවැත්තුවා. සියලුම දේශපාලන පක්ෂ මේ ජාතික සභාව ඇතිකර ගැනීමේ උවමනා සඳහා ඒ සාකච්ඡාවලට පැමිණියා. එමගින් සර්වපාක්ෂික එකඟතාවයක් ඇතිකර ගැනීමට පුළුවන්කමට අපිට පිවිසෙන්න හැකියාව තිබෙනවා. රජයේ හැටියට පාර්ලිමේන්තුව හමී අගමැතිතුමා හැටියට මම ප්‍රකාශ කරන්නට ඕනේ මේ ජාතික සභාව ඉදිරියට ගෙන යාම සඳහා අපි ඇතිකරගත්තා වූ එකඟතාවයන් මත කටයුතු කිරීමට අපි සක්‍රීයව හවුල්කාරීත්වය දක්වන්නේ ගරු කථානායකතුමාගේ සභාපතිත්වයෙන් මේ කාරක සභාව පිහිටවීමෙන් තවදුරටත් ඒ ශක්තිමත් පාර්ලිමේන්තු ක්‍රියාවලිය කොටසක් බවට ද පරිවර්තනය කරගන්න පුළුවන් වෙනවා. අපි මුහුණ දෙන අර්බුදයේ බරපතලකම යළි යළි මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. යම් කිසි කාල පරිච්ඡේ සති ගණනාවක් හරහා පාර්ලිමේන්තුව විසින් අතිමහත් බහුතර ඡන්දයෙන් තෝරාගත් ජනාධිපතිතුමාට ජාත්‍යන්තරව රට මුහුණ දුන්නු යම් යම් බරපතල තත්ත්වයන් පිළිබඳ සාකච්ඡාවල් හමාර කර ගැනීමට පුළුවන්කමට පරිවර්තනය කරගන්න හැකි වුණා. ඒ පිළිබඳ විරුද්ධ පක්ෂයේද සහභාගී වී සහයෝගය දුන් නියෝජිත මහත්වරුන්ට මන්ත්‍රීවරුන්ට අපි ස්තුතිවන්ත වෙනවා. අපට මුහුණ දෙන්නේ අපි මුහුණ නොදුන්නු අර්බුදයක් හා අභියෝගයක්. එයින් ගොඩේමේ ඕනෑකම සඳහා අපේ රටේ පාර්ලිමේන්තුව නායකත්වය පමණක් නොව ජාතික නිෂ්පාදනය මෙහෙවන අපේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවද, ධීවර හා කර්මාන්ත ශේත්‍රයන්හි යෙදෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්මාන්තයන්ද, ඒ වගේම අපේ රටේ සුළු කාර්මිකයන් ඇතුළු අතිමහත් බහුතරයගේ එකමුතුවෙන් ආර්ථික නිෂ්පාදනය වැඩි කරමින් විදේශ විනිමය වැඩියෙන් උපයාගත හැකි අනාගතයකට රට පරිවර්තනය කරන්නට එකඟතාවෙන් වැඩ කළ හැකි වැඩපිළිවෙළවල් මෙම ජාතික සභාවේ ඇතිකරගන්න පුළුවන්කම ඇති වෙනවා. අපේ එකඟතාවයක් පැමිණියා. ජාතික සභාවේ කටයුතු ඒකමතිකව ගන්න තීරණ බවට පරිවර්තනය කරගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙයි කියලා. මම මේට වඩා කාලෙ වේලාව ගන්නේ නැහැ. ඉතාමත් වැදගත් කාර්යභාරයකට ප්‍රමාද වන්නට පුළුවන් සමහර බලන කෝණයන්ගෙන්. නමුත් ස්ථාපිත ස්ථාවර වැඩපිළිවෙලකට අපට අවතීර්ණ වෙන්න පුළුවන් කමක් ඇති වී තිබෙනවා. පාර්ලිමේන්තුව අමාත්‍ය මණ්ඩලයට හා කැබිනට් මණ්ඩලයේ වාගේම අදාළ නිලධාරින් වෙනදාට වැඩි බලයකින් කැඳවා සාකච්ඡා කොට තීරණ නිර්දේශ කරගන්න පුළුවන් අවස්ථාව සුවිශේෂයි. 931 සිට විධායක කාරක සභා ක්‍රමය ආරම්භ වී එලෙස ස්ථාපිත වූ සර්වපාක්ෂික එකඟතාවයන් මත ඉදිරියට ගමන් කළ හැකි ලෙස අපට පරිවර්තනය වී කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා නම් ජනවරම හා ජනමතය සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිකර ගැනීමේ අනාගතය සඳහා මේ අභියෝගය ජයගෙන පරිවර්තනය කරන්න පුළුවන් අරමුණු කරා මෙම ජාතික සභාව කටයුතු කරන්න බලාපොරොත්තු වෙන බව සඳහන් කරමින් මෙය සර්වපාක්ෂික එකඟතාවයක් ඇති කරගෙන තිබෙන නිසා මෙය සම්මත කර ගැනීම සිදු කරගෙන ඒ මත විවාදය ඉදිරියට ගෙන යාම සිදුවන්නේ නම් එය විශාල ආදර්ශයක් මවටද පත්වේ කියලා නිරන්තර කතානායකතුමාවේ අපි සභාවෙන් හා සර්වපාක්ෂික විපක්ෂයේ ඇතුළු සර්වපාක්ෂික නායකයන්ගෙන් මේ අවස්ථාවේ සඳහන් කර යෝජනා කරන. ස්තුතියි.
ගෞරවනීය ගරු අගමැතිතුමනි.